ගරු ජේසී අලවත්වල මැතිතුමා.
ගරු මුලස්සනුර මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද දින මෙම පාර්ලිමේන්තුව නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමල්ලා හතර දෙනෙක් සම්බන්ධයෙන් ශෝක දක්වන වෙලාවේ විශේෂයෙන්ම අභාප්‍රාත්‍ර රුක්කොන් සේනානායක මැතිතුමා, ඒ වගේම අභාප්‍රාත්‍ර රජිනෝල් පෙරරා මැතිතුමා, අභාප්‍රාත්‍ර සිරිනාල්ද මෙල් මැතිතුමා, ඒ වගේම අභාප්‍රාත්‍ර ගරු වෛද්‍ය ඉල්ලියාස් මැතිතුමා, විශේෂයෙන්ම මෙම මන්ත්‍රීවරු හතර දෙනාම මෙම ගරු සභාව නියෝජනය කරමින් විශාල කාර්යභාරයක් ඉටු කර මන්ත්‍රීවරුන් හැටියට සඳහන් කරන්න ඕනේ. ඒ වගේම තමයි රුක්වන් සේනානායක මැතිතුමා ගැන කතා කිරීමේදී එතුමා අප රටේ දේශපාලනයේ විශාල පෙරළි ගණනාවකට සම්බන්ධ වෙලා ඉතාමත් මහත්මා දේශපාලනයක යෙදුණු පුජ්‍යලෙක් හැටියට තමයි මම දකින්නේ. ඒ වගේම තමයි ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මුණුපුරෙක් හැටියට, ඒ වගේම අපේ රටේ අග්‍රාමාත්‍ය හැටියට හිටපු ඩඩ්ලි සේනානායක මැතිතුමා 1973 වසරේ අභාප්‍රාප්ත වීමත් සමග එතුමාගෙන් හිස්සුණුවේ මැතිවරණ කොට්ටාසයට අතුරු මැතිවරණයට ඉදිරිපත් වුණේ එක්සත් ජාතික පක්ෂයෙන් රුක්මන් සේනානායක මැතිතුමා. එතුමා තරුණෙක් හැටියට එවකට එක්සත් ජාතික පක්ෂයේ විපක්ෂයේ ඉතාමත් අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් එක්ක ඉන්න අවස්ථාවක එතුමා මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තරුණෙක් හැටියට ඒ මැතිවරණයේ දැඩිගම ආසනයේ අභියෝග ගණනාවක්. මොකද එවකට ආණ්ඩුව තිබුණේ සිරිමා බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව 70 පත්තුණු ආණ්ඩුව. ඒ අභියෝග ගණනාවට මුහුණ දීලා එතුමාට පුළුවන් මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙන්න. මටත් විශේෂයෙන් කියන්න ඕනි, ඒ රුක්මන් සේනානායක මැතිතුමාගේ අතුරු මැතිවරණය මට හොඳට මතකයි. මොකද මම ඉතාමත් කුඩා දරුවෙක් හැටියට මගේ පියා එතකොට දොරංගස්සන ආසනයේ සංවිධායකවර හැටියට ඉද්දී ඒ කාලේ අතුරු මැතිවරණ වලට මං හිතන්නේ ඒ සංවිධායකවරු මාස ගණන් ගිහිල්ලා අතුරු මැතිවරණ ගම්මාන බාර අරගෙන වැඩ කරනවා. මේ අතුරු මැතිවරණ ඉවර වෙලා ආපුහම මම දැක්කා මෙතුමාගේ පාවිච්චි කරන, මගේ පියාගේ පාවිච්චි කරන වාහනේ වීදුරුව හිල් වෙලා තියෙනවා. මම පුඩා වුණත් මම මේක ගැන අහනකොට මගේ පියා කිව්වා මේකට ගලක් වැදුණා කියලා. නමුත් ඇත්තටම පහු කාලෙදී ඒක හොයලා බලද්දී ඒ වෙඩිල්ලක් තමයි ඒ වාහනේ හරහා ගියන් තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඒ අතුරු මැතිවරණය කොයි ආකාරයෙන්ද පැවතුනේ කියන එකට හොඳම අවස් මේකක් තමයි ඒක. ඒ කියන්නේ මේක භීෂණකාරී තත්වයක් උඩ තිබුණ අතුරු මැතිවරණයක් කියන එක තමයි මට ඒකෙන් තේරුම් ගියේ. ඉතින් ඒ නිසා එවැනි අභියෝග ගණනාවක් මැද්දේ රුක්වන් සේනානායක මැතිතුමා විපක්ෂයෙන් ඉදිරිපත් වුණු අපේක්ෂකයා හැටියට වැඩි ඡන්ද 4000කට වඩා අරගෙන එතුමා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට තේරිපත් වුණා. ඉතින් එතුමා ජනප්‍රිය තරුණ නායකයෙක් හැටියට තමයි කටයුතු කරගෙන ගියේ. හැබැයි 77 ජාජ් මැතිතුමා 6-5 බලයක් අරගෙන පාර්ලිමේන්තුව බලය ගන්නකොට රුක්වන් සේනානායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් හැටියට තේරුන්නේ නැහැ. එතුමා විනය පරීක්ෂණයකින් එළියට යන සිද්ධ වුණා. ඒක තමයි දේශපාලනේ ඇත්තම රුක්මන් සේනානායක මැතිතුමාගේ චරිතය ගත්තාම අපි හැම කෙනාටම දේශපාලනේ අවබෝධ කරගන්න තියෙන කාරණා ගණනාවක් තියෙනවා. දුර ගමනක් යන්න තිබුණු නායකයෙක් හැටියට තමයි මම දැක්කේ රුක්මන් සේනානායක මැතිතුමා. එතුමාට ඊට පස්සේ දේශපාලනට එන්න අවස්ථාව ලැබුණේ 89. එදි ඉස්සල්ලත් එතුමා අවස්ථා ගන්නාවකදී කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරා. නමුත් ඒ අවස්ථාව උදා වුණේ නැහැ. පසු එතුමා නැවත වතාවක් එක්සත් ජාතික පක්ෂයට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගයේ එතුමාට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරිපත් වෙලා ඊට පසුව ඇමතිවරයෙක් හැටියටත් පරිසර ඇමතිවරයෙක් හැටියටත්, මොකද පරිසරයට ගොඩක් ඇල්මක් කරපු නායක පුජ්‍යලෙක් හැටියට තමයි රුක්වන් සේනානායක මැතිතුමා අපි හඳුනන්නේ. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවර හැටියටත් නැවත වතාවක් ඇවිල්ලා දේශපාලනයට කටයුතු කරන්න එතුමාට අවස්ථාව ලැබුණා. මම දැක්ක එතුමා අපි සංවිධායකවර හැටියට ඉන්න කාලේ සභාපතිවර හැටියට මම එතුමාත් එක්ක කටයුතු කරලා තියෙනවා. එතුමා බොහොම නිහතමානී වගේම බොහොම සාධාරණ. ඔය කටයුතු කරපු දේශපාලඥයෙක් හැටියට තමයි මම දකින්නේ. හැබැයි එතුමා බලාපොරොත්තු වුණු දේශපාලන ගමන මම දන්නා එතුමාට අවසන් කරන්න පුළුවන් වුණා කියලා. මොකද එතුමා ඩී.එස්. සේනානායක මැතිතුමාගේ මුණුපුරා හැටියටත් ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ සහෝදරයෙක්ගේ පුත්‍රයෙක් හැටියටත් තමයි සේනානායක පවුලෙන් දේශපාලනට ආවේ. ඒ ජයා ජාවද මැතිතුමත් එක්ක ඒ ඇති වුණු තත්ත්වය තුළ ඒ දේශපාලනේ එතුමාට මම හිතන අවබෝධ වෙනකොට ප්‍රමාද වැඩි වුණු නිසා අවුරුදු ගණනාවක් එතුමාට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එහෙම නැත්නම් ලොකු බලයක් එන වෙලාවේ එක්සත් ජාතික පක්ෂයට හොඳ අමාත්‍යවරයෙක් හැටියට වැඩ කරන්න තරුණ අමාත්‍යවරයෙක් වැඩ කරන්න තිබුණ අවස්ථාව එතුමාට අහිමි වුණා. ඉතින් කෙසේ වෙතත් එතුමාගේ ඒ දේශපාලන ගමන තුළ ඉතාමත් ස්වාධීනව ඒ වගේම ජනතාවට තමන්ට කළ යුතු සේවාවන් ඒ වගේම නිහතමානීව තමන්ගේ ඒ කාර්යයන් ඉටු කරපු දේශපාලනඥයෙක් හැටියට රුක්මන් සේනානායක මැතිතුමා අපට හඳුනන්න පුළුවන්. ඒ නිසා අපි එතුමාට විශේෂයෙන්ම එතුමාගේ අභාවය සම්බන්ධයෙන් අපි බොහොම කනගාටුවටපත් වුණා. විශේෂයෙන් එතුමාට එතුමාගේ පවුලේ සියලුම දෙනාට ඥාතීන්ට අපේ ශෝකය වගේම එතුමාට නිවන් සුවත්වයයි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ ශෝකය ඒ ඥාතීන්ට දන්වන ලෙස කරු කතානායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අද දින මේ ශෝකය ඉදිරිපත් කරන අනිත් මන්ත්‍රීතුමා තමයි අපේ සිරිනාද මෙල්මැත්තුමා. සිරිනාද මෙල්මැත්තුමා විශේෂයෙන්ම ජයා ජාත් මැත්තුමාගේ ළඟම හිතවතෙක් හැටියට තරුණ කාලේ ඉඳලා දේශපාලනට ඇවිල්ලා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති සංවිධානයේ ජාතික සේවක සංගමයේ සිරිකොතට අල්ලලා තියෙන ගොඩනැගිල්ල. ඒ කියන්නේ ජාතික සේවක සංගමයේ ජයා ජාත් මැත්තුමා කොයි තරම් ආදරය කරාද කියලා අපිට ඒක තේරෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානයේ හදනකොට ඊට අඩි කිහිපයකට එහා පැත්තෙන් ජාතික සේවක සංගම මූලස්ථානයේ එතුමා නිර්මාණය කරා. ඒ එතකොට අපිට තේරෙනවා ජයා ජාත් මැත්තුමාට මොනතරම් ඌමනාවක් මොනතරම් ඇල්මක් මේ ජාතික සේවක සංගමයට එතුමා තිබුණාද කියලා. මොකද එතුමාට 77 බලයට පත් වෙන්න විශාල කාර්යභාරයක් රාජ්‍ය සේවකයෝ හැටියට රාජ්‍ය සේවක සංගම් හැටියට ජාතික සේවක සංගමය හරහා ඒ සියලුම රාජ්‍ය ආයතන සංවිධානය කරගන්න ජයා ජාත් මැතිතුමා එකට සමත් වුණා. ඒ නිසාම තමයි එතුමාට විශාල බලයක් එදා 77 ලොකු පෙරලියක් එක්ක සමාජ පරිවර්තනයක් කරන්න එතුමාට අවස්ථාව ලැබුණා. අන්න ඒකෙදි ඒ ප්‍රධානම ආයතනය බලාගන්න එහෙම නැත්නම් ඒකේ ප්‍රධාන ලේකම් තනතුරු දැරුවේ සිරිනාල්ද මෙල්මැත්තුමා. එතකොට ජයා ජාත් මැතිතුමායි එතුමායි ලොකු සම්බන්ධයක් තිබුණා කියන එක එතනින්ම පැහැදිලි. ඉතින් එතුමාට නොයෙකුත් අවස්ථාවල මට මතකයි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න කියලා එතුමා නියෝජනය කරපු කැස්බෑව ආසනෙන් ජයා ජාත් මැතිතුමා ඉල්ලුවත් එතුමා ඒවට එකඟ වුණේ නැහැ. මම හිතන්නේ ගාමිණී ලොකුගේ මහත්මාට ඒ අවස්ථාව ලැබුණේ ඉන්පසුව. එතුමා වෘත්තීය සමිති ශේෂයේ හිටිය පුජ්‍යලෙක් හැටියට. ඒ නිසා නමුත් පසු කාලයේදී සිරිනාල්ද මෙල්මැත්තුමාට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතික ලැයිස්තුවෙන් පත් කරලා ඒ මන්ත්‍රී දුරයක් ලබා දුන්නා. අපිටත් එතුමත් එක්ක ඒ කාල සීමාව තුළදී කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි සිරිනාල්ද මෙල් කියන්නේ වෘත්තීය සමිති ශේෂයේ ඒ කාලයේදී ඒ යුගයේදී ඉතාමත් ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් හැටියට කටයුතු කරලා ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ කාලයේ තරුණ කාලයේ ඉඳලම සම්බන්ධ වෙලා විශාල කාර්යභාරයක් එදා 77 ඒ ජයග්‍රහණයට තරුණෙක් හැටියට සම්බන්ධ වෙලා ජාතික සේවක සංගමයේ හරහා විශාල සහයෝගයක් ලබා දුන්න නායකයෙක් හැටියට තමයි සිරිනාල්ද මෙල්මැත්තුමා අපි හඳුන්වන්නේ. ඉතින් විශේෂයෙන් මෙතුමාගේ පුතා දේශපාලනයේ ඉදලා ඉන්නවා අපි එතුමාට සුබ පතනවා. ඒ වගේම සිරිනාල්ද මෙල්මැත්තුමාට නිවන් සුවත්වයයි ප්‍රාර්ථනා කරන ගමම්ම විශේෂයෙන්ම එතුමාගේ පවුලේ සියලුම ඥාතීන්ද අපේ ශෝකය දන්වන ලෙස ගරු කථානායකතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී අපිට අමතක කරන්න බෑ අද ශෝකය ප්‍රකාශ කරන රෙජිනෝල් පෙරේරා මැතිතුමා. එතුමා නගර සභාවෙන් දේශපාලනට ඇවිල්ලා විශේෂයෙන්ම රෙජිනෝල් පෙරේරා මැතිතුමා වත්තල මාබෝල නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වගේම ඒ නගර සභාවේ නගරාධිපතිවරයෙක් හැටියට තීරණපත් වෙලා 83 වගේ ඈත කාලෙදී ඊළඟට 89 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඒ වගේම මම මතකයි 94 දී දෙවැනි වතාවට 94 දී පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමාට අවස්ථාව ලැබුණා. ඒ වෙලාවේ මමත් තරුණෙක් හැටියට 94 පාර්ලිමේන්තුවට ආපු වෙලාවේ මම මතකයි රෙජිනෝල් පෙරේරා මැතිතුමා ඉතාමත් සුහදශීලී ඒ වගේම ඉතාමත් බොහොම නිහතමානීව ජීවත් වුණු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි මම දැක්කේ රෙජිනෝල් පෙරේරා මන්ත්‍රීවරයා. ඉතින් එතුමා 89 ඒ වගේම 94 ඉඳන් 2000 වෙනකනුත් පාර්ලිමේන්තුව නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට කටයුතු කරා. ඒ නිසා එතුමාගේ සේවාව ගම්පා දිස්ත්‍රික්කයටත් වත්තල ප්‍රදේශයටත් ඒ වගේම ඊට පසුව මහර ආසනෙ මං හිතන්නේ එතුමා කටයුතු කරා. ඒ ජනතාවට එතුමා ලබා දුන්න විශේෂයෙන්ම ඉතාමත් නිහතමානී මන්ත්‍රීවරයෙක් හැටියට අපිට එතුමා හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම එතුමාගේ පවුලේ සියලුම දෙනාට අපේ ශෝකය ප්‍රකාශ කරන ඒ බව දන්වන ලෙස ඉල්ලා සිටිමින් ඒ වගේම කතා කරන්න ඕන අපේ පළාත නියෝජනය කරන විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු අපේ ડોක්ටර් ඉලියාස්. මම මතකයි එතුමා ඉස්සල්ලාම් පළාත් සභාවට ආවේ වයම් පළාත් සභාවට. වයම් පළාත් සභාවට 88 ඉදිරිපත් වෙලා ඒ කාලෙදී අමාරු කාලයක් භීෂණයක් තිබුණු අවස්ථාවක ඒ අවස්ථාවේ ඒ අභියෝගයේ බාර අරගෙන පළාත් සභාව මැතිවරණ ඉදිරිපත් වුණු මන්ත්‍රීවරයෙක් තමයි වත්තුරු මන්ත්‍රීවරයෙක් තමයි ඉලියාස් මැතිතුමා. ඊට පස්සේ එතුමා 94 දී ඇත්තටම එතුමා 94 දී පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරත් මම හිතන්නේ එතුමා පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි වුණත් එතුමාට ඡන්දය ලැබුණේ වන්නි දිස්ත්‍රික්කයේ මම හිතන විදිහට යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දේ. ඒකට හේතුව තමයි එවකට තිබුණේ යුද්ධයේ නිසා යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාව මේ ප්‍රදේශයේ පදිංචිලා හිටිය 5000කට ආසන්න ප්‍රමාණයක්. මම දන්නේ ඊටත් වැඩි වෙන්න පුළුවන්. නමුත් එතුමාට ලැබුණ ඡන්ද 3000 ගන්න. ඒ ලැබුණු ඡන්ද 3000 ගන්න අනුව තමයි එතුමා පුත්තලමේ හිටියත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්න අවස්ථාවක් ලැබුණේ. දැන් මේ 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 සිද්ධිය බැලුවාම අපිට පේනවා මොන වගේ වාතාවරණයක්ද ඒ කාලවකවාන තුල රට තුල තිබුණේ කියලා. මොකද යාපනයේ පුත්තලමයි කියන්නේ ගොඩු අපි භූගෝලීය වශයෙන් ගත්තොත් ගොඩක් දුර බැහැර ප්‍රදේශ. නමුත් ඇත්තටම ඒ යාපනයේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ ඡන්දෙන් තමයි එතුමා පුත්තලමේ ඉඳලා මොකද ඒ ජනතාව ඒ හරියේ කඳවුරක හිටියේ ඒ කඳවුර තුල හිටපු ජනතාවගේ ඡන්දය අරගෙන තමයි එතුමා ඉලියාස් මැතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරේ. එතුමා ඊට පස්සේ පහුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් වුණා. ජනාධිපතිවරණ ගණනාවක ස්වාධීනව සහ පක්ෂවලින් අපේක්ෂකව හැටියට ඉදිරිපත් වුණා. ඉතින් ඉලියාස් මැතිතුමා වෛද්‍ය ඉලියාස් මැතිතුමත් පුත්තලම් දිස්ත්‍රික්කයටත් ඒ වගේම එතුමා පත් වුණේ ජනතාවටත් පත් කරගත්ත ඒ ජනතාවටත් විශාල කාර්යභාරයක් ඉෂ්ට කරපු පුජ්‍යලෙක් මන්ත්‍රීවරයෙක් හැටියට අපි හඳුනගත්තා. ඒ වගේම 94 එතුමා පාර්ලිමේන්තුවට එනකොට මමත් තරුණෙක් හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරා. මට මතකයි එතුමා නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ හඬක් එතුමා නියෝජනය කරපු ඒ දායකයෝ වෙනුවෙන්
දිවා විවේකයේ නොතකා ශෝක යෝජනා අවසන් වන තෙක් සභාව පවත්වාගෙන යාමට සභාව එකඟද?
අය
සුනිල් සෙනෙහතුමා
විශේෂයෙන්ම ඉලියාස් මැතිතුමාටත් ඒ පවුලේ සියලු දෙනාටත් එතුමාගේ ආගම අනුව අපේ ශෝකය ප්‍රකාශ කරමින් ඒ පවුලේ අයටත් අපේ ශෝකය දන්වන ලෙස ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පේ අවසන් කරනවා. බොහොම ස්තුතියි.